어, 이게 같아.
Order, please. Garu, wait a minute. Soi sametuma.
Garu, katanaya ke tumani. Raigam korle Vikrama pe naayaka tamai. Ratnasiri Vikrama naayaka. Ape hitupu agramaathi tuma. Etumage duravaliya balanakota. Etumage duravaliye vivida tanaturu me parliamentuwe pitasabhawalat. Etuma darala thiyena. Garu katanaayaka tumani. Mama ithamathma කැමැති වෙන්නේ එතුමාගේ දූරාවලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා ලේකම්වරයා හැට කටයුතු කරපු කාලේ මෙවැනි වකවානුවක් එදා අපි දෙකට බෙදිලා අපේ පක්ෂය දිගින් දිගටම පරාජය වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නැති තරමටම පත් වෙලා තියෙන වෙලේ අපේ පක්ෂ කාර්යාලය අපට අහිමි වෙච්ච වෙලාවේ අපිට මතකයි රත්නශ්‍රී වික්‍රමනායක මහතුමා ලේකම්වරයා හැටියට Campbell Park එක ඉස්සරහා සුමතිපාල මැතිතුමාලගේ නිවසක් ධර්මසිරි මහත්තයලගේ නිවසක් කුලියට අරගෙන නිවසක් කුලියට කියන්නේ කුලියක් ගෙව්වේ නැහැ අපි නිකන් අරගෙන එදා පක්ෂ කාර්යාලේ පිහිටවල අද මේ වෙනතෙක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න එතුමා ඉතාමත්ම එඩිතරව අවංකව සිරිමා බණ්ඩාරනායක මැතිණියත් විජේ කුමාර තුංගත් චන්ද්‍රිකා මැතිණියත් සමග මේ මහා දේශපාලන ව්‍යාපාරයේ ඒ වගේම බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපාරේ ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කිරීම තුළ එතුමට පුළුවන්කම ලැබුණා චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය හැටියට පත් කරගන්න, සිරිමා බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍යවරයා වරිය හැටියට පත් කරගන්න. ඒ විතරක් නෙමෙයි එතුමටත් අග්‍රාමාත්‍ය ධූරයක් දරන්න ලැබුණා. අපි දැක්ක දේ තමයි එතුමා අග්‍රාමාත්‍ය ධූරය දරුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය හැටියට කටයුතු කළත් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කිසිම දවසක ඇත්ත කියන්න බිය වුණේ නැහැ. එතුමා මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ගොවියා කම්කරුවා වැඩ කරන ජනතාව වෙනුවෙන් එතුමා පෙනී හිටියා. එතුමා දරපු ඇමතිකම් වලින් මම වඩාත් කැමති වෙච්ච අමාත්‍ය ධූර. ඒ අමාත්‍ය ධූරවල එතුමා ප්‍රබල විප්ලවයක් කරා ගරු කතානායකතුමනි. මම කියන්නට ඕනේ අපි ගත්තොත් යැපීම් පදනම මත කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන මේ රටේ බහුතර ජනතාව තේ රබර් පොල් කුරුඳු කොකෝව ගම්මිරිස් මේ ආදි වගාවන් වලින් තමයි තමන්ගේ ජීවිතය සරි කරගන්නේ. මෙවැනි ජනතාව දිහා බලලා විශේෂයෙන්ම රබර් කර්මාන්තේ ඈත ඒ පිට මොණරාගල දිස්ත්‍රික්කය වගේ ප්‍රදේශවල ඒ වගේම රබර් කර්මාන්තේ විතරක් නෙවෙයි පොල් කර්මාන්තේ මේ සියල්ල දිහා බලලා එතුමා රබර් කර්මාන්තේට ඒ තාක්ෂණික මෙවලම් ලබා දීම ඉතාමත්ම ඉක්මනින් ඒ කටයුත්ත කරා මුළු රට පුරාම දීප ව්‍යාප්තව එතුමා කරා. ඒ විතරක් නෙමෙයි එතුමා තේ ශක්ති ව්‍යාපාරය කුඩා තේවතු හිමියෝ ඒ වගේම එතුමා කප්රුක් සමිතිය හැදුවා පොල් කර්මාන්තය වෙනුවෙන් තේ කර්මාන්තය වෙනුවෙන් තේ ශක්ති ව්‍යාපාරය ආරම්භ කරලා සුද්දගේ කාලේ වැහිලා තිබුණු තේ ෆැක්ටරි නැත්තම් තේ කම්මල් නැවත විවෘත කරලා කුඩා තේවතු අධිකාරිය සමග එකතු වෙලා ඒ තේවතු නැවත විවෘත කරලා ඒ කුඩා තේවතු හිමියන්ගේ කොටස් එකතු කරලා ඒ කොටස් මුදලින් ඒවා නඩත්තු කරලා එතුමා එදා ලාභ දෙන තත්වයට පත් කරලා ඒ වගේ ලාභ ලබා දුන්නා ඒ කුඩා තේවතු හිමියන්ට. අපි දන්නවා රබර් වතු හිමියා කුඩා තේවතු හිමියා යැපීම් පදනව මත කෘෂිකර්මාන්තේ මුළු කුටුම්බයක් පවුලක් එකතු වෙලා ඒ කුඩා බිම්කඩ ශස්ත්‍රීක කරගෙන ඒකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන ඒ කුඩා තේවතු හිමියා පොල් වතු හිමියා රබර් වතු හිමියා ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ සුරක්ෂිතභාවය ඇති කරන්න එතුමා කතා කරා. ඒ වගේම තමයි අපේ පහළ ඉන්න සාම නිලධාරියා පහළම ඉන්න රාජ්‍ය නිලධාරියා ග්‍රාම නිලධාරියා එතුමා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට ග්‍රාම නිලධාරීන්ට යතුරුපැදියා ග්‍රාම නිලධාරීන්ට කාර්යාලයක් ග්‍රාම නිලධාරීට නිල ඇඳුමක් මේවා ලබා දෙන්න එතුමා මැදිහත් වුණා ක්‍රියා කරා. නිසා මේ රටේ සාමාන්‍ය පන්තියේ ජනතාවට විශිෂ්ට සේවාවක් එතුමට කරන්න පුළුවන්කම ලැබුණා ගරු කතානායකතුමනි. එතුමා සැබෑවටම නිර්ව්‍යාජ අවංක නිහතමානී දේශපාලන නායකයෙක්. මම සතුටු වෙනවා මම මේ එතුමා ගැන කතා කරන වෙලේ එතුමාගේ දයාබර පුත්‍රරත්නය අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මං හිතන්නේ එතුමට විශාල දේශපාලන ආදර්ශයක් ඔබට පමණක් නෙමෙයි අපටත් ඔබටත් ඒ වගේම අනාගතයේ බිහි වෙන දේශපාලකයන්ටත් රත්නසිරි වික්‍රමනායක අපේ හිටපු වගම එතුමාගේ ජීවන චරිතාපදානයෙන් අපට ගන්න ගොඩාක් බොහෝ දේවල් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒ වගේම එතුමා වනජීවි ඇමතිවරයා හැටියට කටයුතු කරා. සතා සීපාවට එතුමා ආදරය කරා. ඒ වගේම වනජීවි කලාප වනෝද්‍යාන පේරණ කලාප මෙව ආරක්ෂා කරන්න එතුමා ප්‍රබල ලෙස මැදිහත් වුණා. ඒ වගේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න සංචාරක බංගලා අලුත් වැඩියා කරලා ඒ සංචාරක බංගලාවලට නව සංචාරක බංගලා ඉදිකිරීමට පවා නිර්මාණශීලීව මැදිහත් වෙච්ච නායකයෙක් හැටියට ඇමතිවරයෙක් හැට මම දකිනවා. ඒ වගේම මම මතක් කරනුන කතානායක තුමනි ඉතිහාසෙ 1979 වෙනකොට මට මතකයි අපේ පක්ෂේ කොච්චර වැටලා තිබුණාද කියලා ඇහුවොත් අවිස්සාවේල නගර සභාවට මම අපේක්ෂකයෙක් හැටියට ඉල්ලුවා. මට ඡන්දබලය ඒ කාලෙම තමයි ලැබුණේ. එදා මමයි තාත්තයි දෙන්නම ඉල්ලුව අපට අපේක්ෂකයෝ නැතුව. නමුත් එතුමා මොන තනතුරු දැරුවත් පක්ෂේ බිමට වැටිච්ච වෙලාවේ බිමට බැහැලා පක්ෂේ වෙනුවෙන් බිමේ තියෙන සුළු තනතුරට පවා තරඟ කරන්න එතුමා මැලි වුණේ නැහැ, පසුබට වුණේ නැහැ. එතුමට එහෙම ලොකු මාන්නයක් තිබුණේ නැහැ. එනිසා එතුමා එදා රයිගම් කෝරළේ හොරණ නගර සභාවට එතුමා ඉදිරිපත් වුණ අපේක්ෂකයෙක් හැටියට. පළවෙනි මං හිතන්නේ අනුපාත චන්ද්‍රකමේ ගරු කතානායකතුනි මම ඉදිරිපත් වුණා අවිස්සාවේල නගර සභාවට අපේක්ෂකයෙක් හැටියට. එතුමත් ලැයිස්තුවේ අපි නම් දාලා තිබුණේ, අපි නම් තිබුණේ පහලින්. අපේ තාත්තා දිනුව එතුමයි මමයි දෙන්නම අපි පෙරදුණා. එතකොට එදා ඒ එතුමාගේ නිහතමානීභාවය, එතුමා මේ පක්ෂයට තිබුණු ආදරය, ගෞරවය, මේ පක්ෂේ නැවත නගා සිටිය යුතුයි කියලා අභීතව පක්ෂ ලේකම්වරයාට එතුමට කොබ්බකඩුව මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුණුත් එතුමා විශාල කැපකිරීමක් කරා. නමුත් අවාසනාවකට ඒ ජයග්‍රහණය අපට හිමි කරගන්න බැරි වුණා. කෙසේ නමුත් ගරු කතානායකතුමනි, අපට තියෙනවා එතුමාගේ දේශපාලන ජීවිතයේ ගත හැකි ආදර්ශය. මම දන්නවා එක මහ මැතිවරණයක ඔබතුමයි පියයි දෙන්නම එක ලැයිස්තුවේ එක දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඔබගේ පියා පළවෙනි තැනට මනාප ඡන්ද අරගෙන ජයග්‍රහණය කරා. නමුත් ඔබතුමාට එදා පරාජය වෙන්න සිද්ධ වුණා. නමුත් පියා හැටියට ඔහු ඒ මැතිවරණයට තරඟ කරත්, තමන් දේශපාලන පක්ෂයක නායකයෙක් වුණත් වැරදි විදියට තමන්ගේ පුතාට උදව් කරේ නැහැ. ඒ මහඟු ආදර්ශය එතුමා දීලා තිබුණා. දේශපාලන නායකයෙකුට මම හිතන්නේ ඉතාමත්ම උචිත සහ ගත යුතු ඉතාම හොඳ ආදර්ශයක් තමයි ඒ පෙන්වුවේ. නමුත් පසු කාලෙක ඔබ පාර්ලිමේන්තුවට ආව, අදත් ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. නිසා අපි ඉතාම ගෞරවයෙන් රත්නසිරි වික්‍රමනායක මහත්මයා ගැන කතා කරන්නේ, එතුමා ගැන අපි සිහිපත් කරන්නේ ඉතාම ගෞරවයෙන්. නිසා ගරු කතානායකතුමනි, අපි මේ ශ්‍රේෂ්ඨ නායකයා, මේ ශ්‍රේෂ්ඨ නායකයා සදහටම අපාතරින් වෙන් වුණා. ඒ වෙන් වෙනකොට මම මට යව මගුල් උත්සවයට සහභාගී වෙන්න බැරි වුණේ. මම විදේශගත වෙලා හිටපු නිසා මම ශෝකප්‍රක පණිවිඩයක් ඔබතුමාට ලැබෙන්න සැලැස්සුවා. අපි ප්‍රාර්ථනා කරනවා, අපි පතනවා, අපි හිතනවා රත්නසිරි වික්‍රමනායක මහත්මයා ගියපු අඩිපාරේ ඔබතුමත් ගමන් කරයි කියලා. අපි කල්පනා කරනවා එදා රත්නසිරි වික්‍රමනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කරන්න, එක්තැන් කරන්න, පක්ෂ නායකයා සමග එක වහලක ඉඳගෙන ඒ කරපු අරගලේ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ මතක සටහන් ඔබේ හදවතේ රැඳිලා ඇති. ඒ මතක සටහන් අනුව ඔබත් ඉදිරියට ක්‍රියා කළ යුතුයි කියලා, ක්‍රියා කරයි කියලා මම විශ්වාස කරනවා. අපි ඔක්කොම අපි අද දෙපැත්තක වාඩි වෙලා හිටියත් මේ පක්ෂයේ අනාගත පරපුරට දායාද කරන්න, මේ රටේ තරුණ තරුණියන්ට මේ දේශපාලන පක්ෂේ දායාද කරන්න ඔබ අපට වගකීමක් තියෙනවා. ඒ අපේ ශ්‍රේෂ්ඨ නායක නායිකාවන් ගත්ත ඒ තීන්දු තීරණවල ඉඳගෙන ඒ ක්‍රියාව ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ ගරු කතානායකතුමනි, අද මේ සභාවේ මේ අවස්ථාවේ සිටිය යුතුමයි අතිගරු ජනාධිපතිතුමා. එතුමා මම හිතන්නේ මේ විවාදය තවදුරටත් පවත්වාගෙන යෑමට ඉල්ලීමක් කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමයි එහෙමයි කතානායකතුමනි. එනිසා නමුත් මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම අපේ ගෞරවය, අපේ ශෝකය අතිගරු ජනාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශෝකය මේ අපේ විදුර වික්‍රමනායක මහත්මයාට, එම මැතිනියට, එම දූ දරුවන්ට පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශෝකය නැවත වරක් ඔබ වෙත ප්‍රකාශ කරනවා. ඒ වගේම වෙල්ලස්ස ජනතාවගේ, මගේ පවුලෙත් ශෝකය අපේ දයාබර විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට, ඒ වගේම එම මැතිනියට, වික්‍රමනායක මැතිනියට, එම දූ දරුවන්ට පුද කරනවා ගරු කතානායකතුමනි. එය ඔවුන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් අපි ප්‍රාර්ථනා කරනවා වික්‍රමනායක මහත්මයා ශ්‍රී ලංකාවේ මේ රට වෙනුවෙන් කරපු සේවාව නැවත කරන්න, මේ රටේ ඉපදිලා අපි අතර ඉපදිලා නැවත නැවතත් මේ සේවයේ මේ රට කරන්න එතුමට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් අපි අවසාන වශයෙන් එතුමාට දෙව් මිනිස් සැප කෙරවල අමාමා නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඊළඟට ගරු බන්දුල ගුණවර්ධන මහත්මයා.
ගරු කථානායකතුමනි, අද්‍යතන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රයිගම්පුරවරේ අභිමානීය දිවංගත රත්නසිරි වික්‍රමනායක මහත්මයාගේ ශෝක යෝජනාවට මටත් එකතු වෙන්න ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා. රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් ස්වකීය තරුණ කාලයේ හේවාගම් කෝරළේ කැලණි මිටියාවතේ අධිරාජ්‍ය විරෝධී අරගලයෙන් පන්නණය ලැබූ නායකයෙක්, තරුණයෙක්. එනිසා එතුමා ජාතික නිදහස් අරගලය වෙනුවෙන් එංගලන්තයට ගොස් ඉගෙනුම ලැබපු තරුණ අධිනීතිඥවරයෙක් වෙන්ට කටයුතු කරපු කෙනෙක් ලෙස එවකට දේශීය විමුක්ති අරගලයට පිලිප් ගුණවර්ධන මැතිතුමා සමග එකතු වෙලා එතුමාගේ තරුණ ශක්තිය පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ අධිරාජ්‍ය විරෝධී අරගලයට එකතු කරපු පන්නරය තමයි එතුමාගේ දේශපාලන ගමනේ ආරම්භය සහ ඒ එතුමාගේ සිතුම් පැතුම් ආකල්ප ජනවර ධර්මසා හැඩගැත්වීමේ සාධකය ලෙස අපි දකින්නේ. ඒ නිසා තමයි එතුමා උපතින් ඉඩකඩම් යාන වාහන වස්තුව සහිතව ඉපදිලා ඒ සියල්ල පොදු ජනයා වෙනුවෙන් ඉතාම නිර්ව්‍යාජ ලෙස දායාද කරපු ආදර්ශමත් ලාංකීය දේශපාලන නායකයෙක් ලෙසයි රත්නසිරි වික්‍රමනායක චරිතයේ අපේ දේශපාලන කතා පොතට එකතු වෙන්නේ. එතුමාගේ තිබුණ වත්කන් දේපොළ දේශපාලනය නිසා වැඩි උණයි කියලා මෙතෙක් වාර්තා වෙලා නැහැ. එතුමාගේ තිබූ වත්කන් දේපොළ නොසලකා හැරලා එතුමා වත්කන් හා දේපොළ ලෙස මේ රටේ ජනතාවගේ වස්තුව වැඩි කිරීම සඳහා, ජනතාවගේ දේපොළ වත්කන් වල අගය වැඩි කිරීම සඳහා සුවකීය ශක්තිය කැප කරපු ජනනායකයෙක්. එනිසා එතුමා කවර තනතුරක් දැරුවත් ඒ තනතුර එතුමාට ආභරණයක් නොවුන අතර එතුමා තනතුරට ආභරණයක් වෙන ආකාරයට සියලුම වගකීම් දැරුවා. විශේෂයෙන් වැබිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලය තුළදී කුඩා තේවතු සංවර්ධන අධිකාරිය තේ නොවන ප්‍රදේශවල තේ වගාව ව්‍යාප්ත කිරීම, රබ වවන්න බැරි අපේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැනි ප්‍රදේශ වලට වැඩි වියරි කාලගුණයක් තියෙන ප්‍රදේශවලට ඒ වැබිලි කර්මාන්තයේ ගෙන යාම, එතුමා ඉතාම හොඳ දැක්මක් සහිත ඇමතිවරයෙක් ලෙස තමන්ගේ විශේෂ ක්ෂේත්‍රයේ කුමක් බාරගත්තත් ඒ පිළිබඳ එතුමාට තිබුණා පැහැදිලි දැක්මක්. එතුමාගේ දැක්ම අනුව එතුමාට ඒ ආයතන මෙහෙවන්නට අපූර්ව හැකියාවක් තිබුණා. මම දැක්ක දේශපාලන කතිකයන් අතර ඉතා දීර්ඝව කළ යුතු විස්තරයක් වඩාම සංක්ෂිප්තයෙන් විවාදයක් නිම කරන්නට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ මම දැක්ක චතුරම කතා පෙළගැස්සුම් කරු ලෙස තමයි අපි රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගෙන් ආදර්ශය ගන්නේ. එතුමා ඉතා කෙටියෙන් ඒ කතාව හමාර කරනවා. ඒ වගේම ඔබතුමත් අපි සියලු දෙනා පිළිගන්නවා අපේ රටේ නිදාසින් පස්සේ පුරා වර්ෂ 30ක් මූදු වෙරළෙන් 3-2ක් මහ පොළොවෙන් 3-1ක් වෙනම රටක් ලෙස කඩලා ගැනීම සඳහා නොනවතින ත්‍රස්තවාදී අරගලයක් තිබුණා. මේ රටේ දේශපාලනයේ මේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ප්‍රධානම තිබුණ ජාතික ගැටලුව තමයි රට කැඩෙන්නේ නැතුව, රට බෙදන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිසුන්ට කැමැති තැනක ජීවත් වෙන්න හා ජීවනෝපාය සලස ගන්නට පුළුවන් මරබිය නැති රටක් ගොඩනැගීම තමයි සෑම පාර්ලිමේන්තුවක්ම උත්සාහ කළේ. ඒ සඳහා ජයා ජයවර්ධන මැතිතුමා කටයුතු කරා. එතුමා අවසාන වශයෙන් මේ ත්‍රස්තවාදය පරාජය කරන්නට නොහැකි නිසා ඉන්දියාවට මේ කටයුත්ත භාර දුන්නා. රාජීව් ගාන්ධි අගමැතිතුමා ඇවිල්ලා රයිෆල් බටින් එතුමාගේ කොන්දහරා පාර දිද්දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා ප්‍රභාකරන් ඉවර කරන්නට බැරි වුණා. ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේදී රජීව් ගාන්ධි කුඩු කරලා මරලා දැම්මා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා උත්සාහ කළා. ආමර වීදියේදී කුඩු කරලා මරලා දැම්මා. චන්ද්‍රිකා කුමාරතුංග උත්සාහ කළා. ඇසක් අහිමි වෙලා නැතර වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කළා. ආණ්ඩුව නැති වුණා. අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි එක එක රාජ්‍ය නායකයෝ විසින් අවසාන වගකීම ඉතුරු කළේ. ඔබතුමත් අනෙක් සියලුම මේ රටේ රටට ආදරය කරන නායකවරුත් එකතු වෙලා ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ජාතික නිදහස් අරගලයට උර දෙන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමා ලෙස කටයුතු කළේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. එනිසා එතුමාගේ දේශපාලන ජීවිතයේ වඩාම රටට ණය නැති රට එතුමට ණය වෙන භූමිකාව නිරූපණය කළේ මහින්ද රාජපක්ෂ යුගයේ අග්‍රාමාත්‍ය ධූරයේ දැරීමෙන් කියලා මම විශ්වාස කරනවා. මක්නිසාද යත් සෑම සතියකටම වරක් ආරක්ෂක සභාව රැස් වෙන අවස්ථාවේදී ජනාධිපතිතුමා සමග එකම එක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයයි වාඩි වෙන්නේ ඒ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමා. ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ත්‍රිවිධ හමුදාපතිවරු හා ආරක්ෂක ප්‍රධානීනුන් පමණක් ජාතිය ඉරණම පිළිබඳ තීන්දුව තීරණ ගන්නකොට ඒ තීන්දුව තීරණ නිවැරදිව ගැනීමේ ගෞරවය නිසා තමයි අද සමස්ත ලංකාවේම සියලුම මිනිසුන් බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්නේ. සමස්ත ලාංකීය ජනතාවට අභේදානය ලබා දීමේ පින්කමේ ප්‍රධානම කොටස්කරුවෙක් ලෙස තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට මේ නිවන් දකින්ට ප්‍රමාණවත් පිනක් ඇති වෙන්නේ. මොකද අපි විශ්වාස කරනවා මරණයට කැපවෙච්ච හරකෙක් ඒ මරණයෙන් නිදහස් කළාම සියලු අපල උපද්‍රව දුරු වෙනවා කියලා. අපි සියලු දෙනා ත්‍රස්තවාදයේ තියෙන අවධියේ මරණයට කැප වෙලා හිටියේ. සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව සියලු දෙනාට තිබුණ බය මරණ බය. කොයි වෙලේ කෝච්චියේදී එහෙම නැත්නම් බස් එකේදී මහපාරේදී පේවුම්මන්ට් එකේදී කොතනදී කවද මැරෙනවද කියන එක පිළිබඳ බෝම්බ කරුවෙකුට හවු වෙලා මැරෙනවද කියන එක පිළිබඳ විශ්වාසය තිබුණේ. ඒ නිසා සමස්ත ජාතියට අභේදානය ලබා දීමේ කටයුත්තේදී තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ සඳහා අභීතව ඉදිරිපත් වෙච්ච අග්‍රාමාත්‍යවරයා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. මොකද එතුමාට කවුරු හෝ ප්‍රධාන චරිතයක් බිම දමා ගන්නට උත්සාහ දරන අවස්ථාවේදී එල්ටීටීඒ බැලුවේ එක්කෝ මහින්ද රාජපක්ෂ, එක්කෝ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්, එහෙම නැත්නම් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, එහෙම නැත්නම් කැබිනට් ඇමතිවරු කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන කැබිනට් ඇමතිතුමාටත් අමාත්‍ය ධූරය දරන කාලේ පිළියන්දල ඉඳන් එනකොට ඒ ප්‍රහාරය එල්ල කළා. ජෙරාඩ් ෆර්නෑන්ඩ් පුල් ඇමතිතුමා ඒ ප්‍රහාරයෙන් මිය ගියා. එතකොට අග්‍රාමාත්‍යතුමාට තිබුණ තර්ජන ඊට වඩා වැඩි. ඒ තර්ජන ගර්ජන කිසිම දෙයක් තකන් නැතුව එතුමා ගමින් ගමට ගිහිල්ලා මේ රටේ ජනතාවට ආයාචනය කළා මේ ත්‍රස්තවාදයෙන් බේරා ගැනීම සඳහා අභීතව ද්‍රවිඩ ජනතාවට විරුද්ධව කරන අරගරයක් නෙමෙයි. මේ ත්‍රස්තවාදය නිම කිරීම සඳහා සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පූර්ණ රටට තියෙන ආදරයෙන් ශක්තිය දීපු අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමා රටේ ඉතිහාසය ලියන දවසට ඒ ඉතිහාසය ලියවෙනවා. ඒ වගේම එතුමා පැහැදිලි බෞද්ධයෙක් ලෙස මේ රටේ සංස්කෘතිය එලෙසින්ම අගය කරපු නායකයෙක්. තමුන් කවර තනතුරු දැරුවත් තමන් උපන් ගම් ප්‍රදේශයේ වර හොරණ මිල්ලෑව මේ ප්‍රදේශයට උරුම රයිගං කෝරලේ ආවේනික ගැමි සංස්කෘතියක් තියෙන. ඒ ගැමි සංස්කෘතියේ උදාර ගුණාංග එතුමා කිති දවසක අත්තරියනේ අග්‍රාමාත්‍ය කාර්යාලයේවත් මේ නැටුම් ගැයුම් සම්දර්ශනයකට හරි ඒ ප්‍රදේශවල තිබුණ පාරම්පරික දේ තමයි එතුමා ගෙන්න ගත්තේ. ඒක අපි කාටත් නායකයන්ට ආදර්ශයක්. මුල හා තමන්ගේ ගම අමතක නොකළ නායකයෙක් විදියට, බෞද්ධ නායකයෙක් විදියට එතුමා හැම වෙලාවකම දහම් පාසලට ගියා, පන්සලේ පින්කමට ගියා, පිරිත් ගෙදරට ගියා. මේ හැම කටයුත්තකටම එතුමා මේ බොහොම නිර්ව්‍යාජ ගැමියෙක් ලෙස සහභාගී වුණා. මට මතකයි වැඩිම ලංකාවේ දහම් පාසල් ගුරුවරු පිළිබඳ ඔවුන් කරන සේවය පිළිබඳ විශාල ඇගීමක් කරලා ඔවුන් වෙනුවෙන් යමක් මීට වඩා වැඩි යමක් කරන්න ඕන කියලා ආණ්ඩු ගණනාවක් හඬ නැගුවේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. නමුත් එතුමාගේ සිහිනය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න මහින්ද රාජපක්ෂ යුගයේදී අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මට පුළුවන්කම ලැබුණා. අපි තමයි පළමු වතාවට ලංකාවේ දහම් පාසල් ගුරුවරුන්ට දහම් පාසල් ගුරුවරු දහසකට බෞද්ධ ධර්මයේ ඉගැන්වීම සඳහා රජයේ පාසල්වල ගුරුපත් පින් ලබා දීමේ කාර්යභාරය ඉෂ්ට කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යෝජනාව රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමාගේ දීර්ඝකාලීන යෝජනාවක්. ඒ නිසා එතුමා බෞද්ධයෙක් ලෙසත් දේශප්‍රේමියෙක් ලෙසත් අධිරාජ්‍ය විරෝධියෙක් ලෙසත් මේ ජාතියට කළ මෙහෙවර ඉතිහාසයේ සනිටුහන් වෙන අතර ඒ උදාර මෙහෙවර අපේ දෑබර සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මැතිතුමත් ඒ පවුලේ අනිකුත් සහෝදරයනුත් අනාගත ශ්‍රී ලංකාව වෙනුවෙන් කරයි කියන විශ්වාසය ඇතුව රත්නසිරි වික්‍රමනායකයන් ජාතියට ණය නැති නායකයට සදා නිසංසල නිවන්සුව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා.
රණචුංග මැතිතුමා, ගරු කථානායකතුමනි, අත්දැකීම් බහුල ප්‍රතිපත්ති ගරුක දේශපාලනය කරන්නන් රටට අවශ්‍ය වෙලාවක හිටපු අගමැතිතුමා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මේ රටින් අපෙන් සමුගත් එක මේ රටටම විශාල පාඩුවක් බව අපි හැම දෙනාම දන්නවා. විශේෂයෙන්ම එතුමාව මම පෞද්ගලිකව හඳුනගත්තේ මම ක්‍රීඩකයෙක් වෙලා ඉන්න කාලේ. එතුමා මගේ පියා සමග දේශපාලනය කරත් මගේ මාමා සමග ඉතාමත් කිට්ටු සම්බන්ධයක් පැවතුණා. මම ක්‍රීඩකයෙක් හැටියට නුගේගොඩ ගෙදරට එන සෑහම වෙලාවකම එතුමා නියෝජ්‍ය අමතිවරයෙක්ද අමාත්‍යවරයෙක්ද එහෙමත් නැත්නම් අගමැතිවරයා හැටියට මේ ගෙදරට ආවේ තනි වාහනයක. මට මතකයි මම පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් එතුමා අපේ නිවසට ආවේ වැඩිම වුණොත් එක ආරක්ෂකයෙක් එක්ක විතරයි. මට මතකයි මගේ මාමා එතුමාගෙන් හුඟක් වෙලාවට අහනවා, ඇයි රත්නසිරි මෙහෙම තනියම එන්නේ, මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔබතුමාට තියෙන තර්ජනත් එක්ක ඇයි මේ විදිහට ජීවත් වෙන්න හදන්නේ කියලා. නමුත් මම එතුමාව හුඟක් අගය කරන්න පටන් ගත්තේ අපිටත් ආදර්ශයක් ලැබලා දුන්නා දේශපාලඥයන් හැටියට තමන්ගේ ආරක්ෂාව තමන්ම ලබා ගත යුතුයි කියන එක. ඒ වගේම තමයි එතුමා මගේ පියත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු ගාණක් දේශපාලනය කරලා අවසාන වශයෙන් අපි අතරින් වෙන් වෙනකොට මේ රටේ වෙනස් විශේෂයෙන්ම දේශපාලඥයන්ගේ ආදර්ශය අපිට ඉගෙන ගන්න ඕන කාලෙක තමයි එතුමා පෙන්වියෝ වුණේ. 1960 මාර්තු මාසේ මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තුවට ආපු රත්නසිරි අගමැතිතුමා 2008 ජූලි මැතිවරණයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. ඒකෙන් එතුමා පෙන්වලා දීලා තියෙනවා ප්‍රධාන පක්ෂයක් නැති වුණත් පුද්ගලයක් හැටියට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාවල් ඕන තරම් තියෙනවා කියලා. ඒ වගේම තමයි එතුමා නියෝජ්‍ය අමතිවරයෙක්, අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා හැටියට විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. අවුරුදු 30ක් තිස්සේ යුද්ධය ගැන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කතා කරා. මට මතකයි මම පාර්ලිමේන්තුවට ආපු වෙලේ එතුමා අගමැතිවරයා හැටියට මේ යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කරපු කෙනෙක්. එතුමා අද හුඟ දෙනෙක් යුද්ධයේ අයිතිකාරයෝ වෙන්න හදනකොට කිසිම දාක එතුමාට ඒකේ ජයග්‍රහණයේ අයිතිකාරයෙක් හැටියට ඉදිරිපත් වෙන්න එතුමාට ඕන කමක් තිබුණේ නැහැ. එතුමා හැම වෙලේම රටේ ඉදිරි අනාගතය ගැන බලපු කෙනෙක්. ඒ විතරක් නෙමේ, මම දැක්කේ අනිත් බෞද්ධ ආගමට විශේෂ ලැදියාවක් තිබුණ කෙනෙක්. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මතක් කරා දහම් පාසල් ගුරුවරුන් ගැන. මට මතකයි එතුමා යෝජනාවක් ගේන්න හැදුවා දහම් පාසල් ගුරුවරුන්ට. ඒ ගුරුවරයා පාසලක උගන්වනවා නම් ඉරිදා දවසේ දහම් පාසලේ උගන්වන මේ ගුරුවරයාට සතිය දවසක නිවාඩුවක් ලබලා දෙන්න. මහිතන් එතුමාට ඒක කරගන්න හම්බුනේ නැහැ. නමුත් එතුමාට ඒ වගේ දර්ශනයක් තිබුණේ දාම් පාසලේ වටිනාකම එතුමා හුඟට දැනගෙන හිටපු හින්දා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රශ්න තිබුණ වෙලාවල්වල එතුමාට ඕනකම තිබුණේ පක්ෂය රැකගන්න, පක්ෂය එකමුතුභාවයෙන් රැකගන්න. ඒ වෙනුවෙන් විශාල පරිත්‍යාගය කරපු කෙනෙක් හැටියට එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදෙනාගේම ආදරයට ලක්වෙච්ච කෙනෙක්. මට මතකයි පාර්ලිමේන්තුවට ආපු තරුණ මන්ත්‍රීවරයෝ හැටියට අපිට එතුමා ලොකු ආදර්ශයක් ලබලා දුන්නා. විශේෂයෙන්ම වෙලාවට වැඩ කිරීම. මට මතකයි මම විදේශ සංචාරයකට යන්න අපිට තිබුණ එතුමාගෙන් තමයි නිර්දේශය ලබා ගන්න හැමදාම කියලා හිටියේ වෙලාවට එතෙන්ට එන්න කියලා. එක දවසක් මම විනාඩි දෙකක් විතර පරක්කු වෙලා ගිය වෙලේ විදුර වික්‍රමනායක මැතිතුමා එතුමා වෙලාව බලලා මුකුත් මට කිව්වේ නැහැ. මගේ වැඩේ කරලා ඉක්මනට මාව එතනින් යන්න දුන්නා. ඒ වගේම අපිට අපි අතින් යම් යම් අඩුපාඩු වෙන ඕනම වෙලාවක එතුමා තාත්ත කෙනෙක් හැටියට ජ්‍යෙෂ්ඨ දේශපාලනික හැටියට වඩා තමන්ගේ දරුවෙක් හැටියට අපිව බලාගත්තේ අපි හරි ආදර්ශය ආපු දේශපාලන නායකෙක්. ඉතින් මෙවැනි අවස්ථාවක එතුමා ගැන වචන කීපයක් කතා කිරීම මගේ යුතුකමක් හැටියට මම සලකා හිටියා. ඒ වගේම රණතුංග පවුලෙත් ගුණසේකර පවුලෙත් කනගාටුව, විශේෂයෙන්ම රත්නශ්‍රී වික්‍රමනායක මැතිණියටත්, ඒ වගේම අපේ සහෝදර මන්ත්‍රීතුමා විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාටත් ශෝකය පල් කරන ගමන් රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමාට නිවන් සැප ලැබේවායි කියමින් මගේ වචන සල්පේ මින් අවසන් කරනවා.
ස්තුතියි. මේ ළඟට ගෞරව චමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් නියෝජනය කරමින් ඒ වගේම විධායක ජනාධිපති දෙදෙනෙකුගේ යටතේ අග්‍රාමාත්‍ය ධුරයත් දීර්ඝ කාලයක් ඔබවමින් කටයුතු කරපු යහපා ප්‍රාප්ත රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන අවස්ථාවේදී මේ සභාවේදී මටද ඒ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම ගැන අප්‍රතිමයෙන් උත්පාද ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මෙතුමා ගැන එතුමාගේ තිබිච්ච දැක්ම පිළිබඳව, එතුමා ක්‍රියා කරපු ආකාරය පිළිබඳව ගරු මන්ත්‍රීවරු සෑහෙන ගුණකථනයන් කරා. ඒ වගේම මෙතුමා බලනකොට අද විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා කරන ප්‍රකාශයන්, අදහස්, ක්‍රියාවලියත් මම හිතන්නේ එතුමාගෙන් ලැබිච්ච ලොකුම දායාදයක් තමයි මේ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට. ඉතින් එතුමා විශේෂයෙන්ම මට එතුමා ගැන මතක් වෙන්නේ 1960 මාර්තු මාසයේ පාත්තපු මැතිවරණයේදී මගේ පියාත් මගේ සහෝදරයන් වන ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මණ රාජපක්ෂ යන දෙදෙනාත් තරඟ කරේ අපේ ෆිලිප් ගුණවාදන මැතිතුමා නායකත්වය දරපු මහජන එක්සත් පෙරමුණ. එතුමා ඒ අවස්ථාවේදී එතුමාගේ සහෝදරයාගේ හදිසි අභාවයෙන් පස්සේ තමයි ඒ අවස්ථාව එතුමට ලැබුණේ. එතුමා බොහොම කඩවසම් ලස්සන තරුණයෙක් හැටියට තමයි අපි තාමත් මේ මැවෙන්නේ එදා දැක්වුවා. එතුමා තරයන් කරලා ජයග්‍රහණය කරලා ඇවිල්ලා එතුමා මහජන එක්සත් පෙරමුණෙන් ඉවත් වෙලා ස්වාධීන කටයුතු කළා තමයි ඊළඟ පැතිවරණයේදී මගේ මතකයේ හැටියට තරයන් කළා. නමුත් අනිත් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණා. එදා ඉඳන්ම එතුමා ඒ කළුතර දිස්ත්‍රික්කයේ ඔරණ ජනතාවට පමණක් නෙවෙයි මුළු රටටම ඉන් පසුව මන්ත්‍රීවරයෙක් හැටියටත් අමාත්‍ය ධුරයන් දරපු යුගවලදී විශාල සේවාවක් කළා තියෙනවා. ඒ වගේම එතුමාට තවත් ශක්තියක් ලැබුණා එතුමාගේ මැතිණිය. ඒ මැතිණිය මම හිතන්නේ මෙතන ඉන්නවා. එතුමියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය ඉතාමත්ම ක්‍රියාකාරීව කටයුතු කරපු තැනැත්තියක්. ඒ වගේම මට මතකයි මම බොහෝ අවස්ථාවල මට අවස්ථාව ලැබුණා. අනුර බණ්ඩාරනායක හිටපු කතානායකතුමා එතුමත් සමඟ මම නම් ඒ කාලේ සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ ආරක්ෂක අංශ සේවකරිය පොලිස් නිලධාරියෙක් හැටියට නිතර හොරණ ගෙදරට යන්න ගෙදරට ගිහිල්ලා තියෙනවා. මේ අවස්ථාවල එතුමා සියලු දෙනාටම සැලකුවේ එකම ආකාරයෙන්. අනුර බණ්ඩාරනායක මැතිතුමාටත් ඒ වගේම ආරක්ෂක නිලධාරියෙක් හැටියට ගියපු මටත් එතුමා සැලකුවේ සාමාන්‍ය එක විදිහකට. එතුමාගේ තිබිච්ච තවත් ලොකු ගතියක් මේ වෙන් කරලා සැලකුවේ නෑ. ඉතින් බොහොම මම හිතන්නේ ඕනෑම වෙලාවක සෑමදාම පාර්ලිමේන්තු ඉවර වෙලා නැත්තම් තමන්ගේ රාජකාරී ඉවර වෙලා තමන්ගේ ගම් ප්‍රදේශයට යෑමේ වගේ පුරුද්දක් තිබුණා. වගේම ජනතාව සමග සමීපව වැඩ කටයුතු කරා. එතුමා වර්තමාන අපි හැමෝන්ටම දේශපාලනය දෙන අයට ලොකු ආදර්ශවත් පුද්ගලයෙක් හැටියට තමයි විශලකන්. එතුමාගේ තිබිත්ත යහපත් ගතිගුණ ඒ වගේම අපි මේ වෙලාවේ එතුමා ගැන මං හිතන්න අපි ගරු සරත් තමනුගම ඇමතුමත් සමගත් මේ දවල් භෝජන ගන්න අවස්ථාවේදී කතා කරගෙන හිටිය එතුමාගේ තිබිච්ච හොඳ නිහතමානී ගතිගුණ පිළිබඳව කිසිම අවස්ථාවක එතුමා තමන්ගේ කෙනෙක් වෙනුවෙන් හෝ කිසිම කෙනෙකුෙන් උදව්වක් ඉල්ලලා නැහැ. මම හිතන්නේ ඔබතුමා ඒක සඳහන් කරයි කියන විශ්වාසය මම කියන්නේ නැහැ. එතුමාගේ ළඟම ඥාතිවරු පවා යම් යම් කරදරවලට අවස්ථාවට වැටුණන් පස්සේ ඒ අමාත්‍ය ධූරය නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියටවත් තමන්ගේ මැතිතුමාට ඒ පිළිබඳව කතා කරලා උදව් ඉල්ලපු නැති පුද්ගලයෙක්. ඒ වගේම තමන්ගේ මේ තනතුර තමන්ගේ තනතුර තමන්ගේ මිත්‍රයෙක් ඥාතියෙක් වෙනුවෙන් වක්කත් ප්‍රයෝජනයට ගත්ත නැති කෙනෙක්. මේ වගේ හොඳ ගතිගුණ තිබිච්ච අවංක තමන්ගේ ප්‍රදේශයට එවැනි පුද්ගලයන්ටත් මට මතකයි 2001 අවුරුද්ද වෙන්න ඇති ආණ්ඩු මාරු වුණාට පස්සේ නින්දා අපහාස විඳින්නට සිදු වුණා. යම් යම් චෝදනා ඉදිරිපත් වුණා. නමුත් ඒවේ කිසිවකින්වත් සැලුනේ නැහැ. එතුමා ඉදිරියට තමන්ගේ දේශපාලන ගමන ඉදිරියට කරගෙන ගියා. ඉතින් ඒ වගේම ඒ නිසා අපි එතුමා රටට කරපු සේවය අපට දීපු ආදර්ශය මේවා පිළිබඳව අපි ඇගේමට ලක් කරන අතරේ එතුමාගේ ඒ ගමන එතුමා ගෙන ගිය ප්‍රතිපත්ති ඉදිරියටත් ගෙන යන්න අපි අද දේශපාලනයේ සිටින අපි සමග සිටින එතුමාගේ පුත්‍ර විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි හිටපු අග්‍රාමාත්‍යතුමාට රත්නසිරි වික්‍රමනායක මන්ත්‍රීතුමාට නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මානවදී.
ඉනට ගරු අජිත් පෙරරා මැත්තුමා
කතානායකතුමනි හිටපු අග්‍රාමාත්‍ය මගේ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කය දශක පහකට ආසන්න කාලයක් තුළ නායකත්වය දෙමින් නියෝජනය කරපු මහත්මා දේශපාලනය තුළ ඒ වගේම වෙස්මිනිස්ටර් සම්ප්‍රදායේ මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ අද්විතීය චරිතයක් වෙච්ච දිවංගත රත්නසිරි වික්‍රමනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරන මේ මොහොතට කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට සහභාගි වන්නට ලැබීම සතුටක් වශයෙන් මම සලකනවා. අපගේ කල්යාණ මිත්‍ර විදුර වික්‍රමනායක ගරු මන්ත්‍රීතුමාණන්ගේ පියාණන් වූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා මේ රටේම දේශපාලනය තුළ අද්විතීය චරිතයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය විකාශනය වීමේ කතාවේ සුවිශේෂ පරිච්ඡේදයක්. එතුමා පිළිබඳ රයිගම් කෝරළේ ජනතාව පක්ෂපාත ભેදයක් නැතුව හොඳින් අඳුරනවා. බොහෝ දිනකට රත්නසිරි මහත්තයා එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණත් රත්නසිරි මහත්තයාගේ හොඳ ගැන, රත්නසිරි මහත්තයාගේ දක්ෂකම් ගැන, රත්නසිරි මහත්තයාගේ වික්‍රමයන් ගැන, රත්නසිරි මහත්මයා ජීවත් වෙච්ච හැටි ගැන බොහොම ගෞරවයෙන් කතා කරනවා. එනිසා ඒ අද්විතීය ශ්‍රේෂ්ඨ චරිතය අපි බුදුදහම අදාන හැටියට විශ්වාස කරන ඒ අනිත්‍ය භාවය අපිට මෙනෙහි කරමින් අප අතරින් සමුගත්. නමුත් එතුමා ක්‍රියාකාරී දේශපාලනේ නිරත වෙච්ච ඒ වසර 50කට අධික ඒ කාල සීමාව තුළ අප එතුමා තුලින් ඉගෙනගත් පාඩම් ගණනාවක් තියෙනවා. විදුර වික්‍රමනායක මැතිතුමාට සමහර තුමාගේ පියාණන් කියලාත් ඇති, සමහර නොකියත් ඇති. පසුගිය පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට පැමිණ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරීව මං කටයුතු කරන ආකාරය දිහාගෙන එතුමා බොහොම උපේක්ෂා සහගතව බලන් හිටියා. එතුමා මට දවස් 3ක් පාර්ලිමේන්තුවේදී ළඟට අඬගහලා අවවාද කළා තියෙනවා. සමහර කාරණා ගැන හදාගත යුතු තැන් ගැන, ඒ වගේම අගය කිරීම ගැන, ඒ වගේම පාර්ලිමේන්තුවක් තුල දීර්ඝ කාලයක් නියෝජිතත්වයේ දැරීමේදී හැසිරිය යුතු ආකාරය ගැන දින 3ක් මට අවවාද කළ දින විදුර මන්ත්‍රීතුමනි. මම ඒක මගේ පියාණන් මට දෙන අවවාදයක් විදිහට මම හිතේ තියාගෙන ඉන්නවා. එතුමා ඒක මට විශේෂ දෙයක්. ඒ කාලේ මම පළමු වර නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා, හිටපු අගමැතිවරයා, රයිගම් කෝරළේ අපේ කෙනෙක්. අපිට එහෙම මං ගැන හිතලා මට ළඟට එන්න කියලා කතා කරලා දෙයක් එහෙම අවවාදයක් දෙන එක ශ්‍රේෂ්ඨ වැඩිහිටියෙකුගේ, වැඩිහිටි නායකයෙකුගේ ලක්ෂණයක් කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණා. මං ඒක අමතක නොකරන බවත් විශේෂයෙන් කියන්න අවශ්‍යයි ඔබේ පියාණන්ට ගෞරවයක් විදිහට. ඒත් එක්කම එතුමගේ දේශපාලනයේ දිහා බලන් හිටපු අපිට එතුමගෙන් ගන්න තියෙන ලොකුම දේ තමයි මේ වැටෙන විට නැගිටීම. දේශපාලනය තුළ, විශේෂයෙන්ම කළුතර දේශපාලනය තුළ ජනතාව රත්නසිරි මහත්තයා දේශපාලන ඉවරයි කියනවා, ඊළඟ පාර්ලිමේන්තුවේ එතුමා අගමැති වෙනවා. රත්නසිරි මහත්තයා ජාතික ලැයිස්තුවෙත් නැහැයි කියනවා, ඊළඟ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙත් තියෙනවා, අගමැතිත් වෙනවා. රත්නසිරි මහත්තයා පෙරදුණයි කියලා කියනවා, නැවත දිනන්නේ නැහැ කියලා කියනවා. පළාත් සභා මැතිවරණයේදී පළවෙනි පළාත් සභාවේ ජයග්‍රහණය කළා, පළාත් අමාත්‍යවරයෙක් වෙලා නැවත වික්‍රමාන්විතව දේශපාලනය තුළ නැගිටිනවා, අලුත් දේශපාලන ප්‍රවාහයකට නායකත්වය දෙනවා. ඒ එහෙම මේ ඒ කියන්නේ එතුමාගේ පාක්ෂිකයෙක් නොවන මට එතුමා පෙනුනේ ඉතාම ධෛර්යවන්ත, දුරදිග පෙනෙන, දුර දැක්මක් තියෙන, ඒ වගේම තමන්ගේ නායකයන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කරලා කණ්ඩායමක් විදිහට වැඩ කරන කෙනෙක් හැටියට. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්න සෑම මොහොතකම පක්ෂ නායකත්වයක හිටියා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා හිටපු කෙටි කාලය තුල ඒ විකල්ප දේශපාලන ප්‍රවාහයට නායකත්වය දුන්න කණ්ඩායමක් එක්ක හිටියා, අවංකව වැඩ කරා. අනතුරක් බරපතල දේශපාලනික අනතුරක් එතුමා ඒ අවස්ථාවේ මුහුණ දුන්නා. එතකොට ඒ හැම දෙයකම අගට එතුමාගේ පරණතකම, එතුමාගේ දක්ෂකම සහ එතුමත් එක්ක ඉන්න ඒ ඡන්දදායකයෝ, විශේෂම රයිගම් කෝරළේ ජනතාව එතුමාව පෙරටත් වඩා ඉහළ තැනකට ඔසවා තිබුවා. ඊළඟ දේ තමයි අපේ රටේ ඉතිහාසයේ වැඩ බලන ජනාධිපති ධූරයට පත් වෙලා පත් කිරීම කළ තියෙන අවස්ථා දෙකයි මගේ දැනුවත් කම. ඒ වැඩ බලන ජනාධිපති ධූරයට අග්‍රාමාත්‍යවරයාව පත් කළ පත් කිරීමට පුළුවන් ධූර දරන ජනාධිපතිවරයාට විදේශගත වන විට එහෙම නැත්නම් බරපතල ලෙස අසනීප වී සිටින විටක තමයි එහෙම කරන්න පුළුවන්. අවස්ථා දෙකකදී එවකට අග්‍රාමාත්‍ය ධූරය දරපු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාව වැඩ බලන ජනාධිපති ධූරයට පත් කරා. දැන් මේක ඒ වැඩ බලන ජනාධිපතිගේ තියෙන බලය සහ ඒ ව්‍යවස්ථාපිතව ගොඩනැගෙන ඒ ආකල්ප සහ ඒ කාරණා දිහා බැලුවාම වෙනත් ජනාධිපතිවරු තමන්ගේ අග්‍රාමාත්‍යවරයා පත් නොකරන්නයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමාවම එසේ පත් කරන්නයි පත් කරන්නේ ඇයිදයි කියලා දේශපාලනික විග්‍රහයක් කරලා බලනකොට අපිට පේනවා එතුමා බොහොම විශ්වාසවන්ත කෙනෙක් කියලා. ඒ නිසා නායකත්වයට විශ්වාසවන්තව සිටීම සහ නායකත්වයේ විශ්වාසය දිනා ගැනීම රටකට වගේම ඕනම දේශපාලන චරිතයකට ආදර්ශයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා රයිගංකෝරලේ ජනතාවට කරපු ඉමහත් සේවය රයිගංකෝරලේ ජනතාව විසින් කිසිදාක අමතක කරන්නේ නැහැ. එතුමාගේ අභාව වේලාවේ දක්වපු ඒ සුවිශේෂ ප්‍රතිචාරය පක්ෂපාටවලින් ભેදයන් තොරව අපි දැනගන්න ලැබුණා. ඒ වගේම අපේ විදුලි වික්‍රමනායක මැතිතුමා කෙරෙහි ඒ ප්‍රදේශයේ ජනතාව දක්වන අසීමිත සෙනෙහස ඒ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගොඩනැගූ ඒ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය කොටසක් කියලා අපි විශ්වාස කරනවා. විදුලි වික්‍රමනායක මැතිතුමා ගිය වසරේ පළමිනි පාර්ලිමේන්තු 2010 එනකොට මුළු දිස්ත්‍රික්කයෙන්ම යම් ආසනයකින් ඕනම පක්ෂයකින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත්තේ ඔබතුමා. මම ඔගේ විශ්ලේෂණය කරා ඇයි කියලා. ඒ විශ්ලේෂණය කරද්දී ඒ ශ්‍රේෂ්ඨ නාමයට රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට තිබුණු ඒ සුවිශේෂ ආදරය සෙනෙහස සහ ඒ ගුණාංග ඔබතුමා රැගෙන යාම පිළිබඳව ඒ ප්‍රදේශයේ ජනතාව ලොකු විශ්වාසයක් තිබුවා කියලා විරුද්ධ පක්ෂයේ ඉඳලා බලනකොට මට පෙනුණා. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය. ඒ නිසා මේ දේශපාලන පක්ෂ දිනනවා පරදිනවා ආණ්ඩු පිහිටනවා නැති වෙනවා. හැබැයි අපේ රයිගංකෝරලේ මිනිස්සුන්ගේ භාෂාවෙන් රත්නසිරි මහත්තයාගේ දේශපාලනය, රත්නසිරි මහත්තයාගේ සම්ප්‍රදාය එහෙම ලේසියට මිනිසුන්ට අමතක වෙන්නේ නැහැ. අපේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ චරිතයක් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ලෙජන්ඩ් එකක්. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. He's a legend. එනිසා රත්නසිරි වික්‍රමනායකතුමාට නිවන් සුවත් වේවා කියලා පතමින් විදුලි වික්‍රමනායක අපේ සහෝදර මන්ත්‍රීතුමා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මගේ කනුගාටුව පළ කරමින් මම නතර කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ජනක වක්කුඹර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, අපේ රටේ හිටපු විශිෂ්ට දේශපාලනඥයෙක් පිළිබඳව වචනයක් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. එතුමා මගේ දිස්ත්‍රික්කෙත් මගේ මැතිවරණ කොට්ටාසෙත් එහා පැත්තේ හොරණ ආසනේ ජීවත් වෙච්ච කෙනෙක් හැටියට මේ රටේ අගමැතිවරයෙක්, ඒ වගේම ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, වැඩබලපු ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරපු අපේ නායකයෙක්. එතුමා 2010 මම පාර්ලිමේන්තු එනකොට මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරලා එදා අපිට මගේ එක දවසක් හම්බෙලා ඇහුවා පුතා කොහෙද කියලා. මම කිව්වා සර්ගේ ආසනයට එහා පැත්තේ කලවාන ආසනය කියලා. එහෙමනම් හොඳට වැඩ කරන්න කිව්වා. එතුමා වැඩි කතා කරන්න එච්චරයි. මොන හරි දෙයක් කිව්වොත් ඔළුව වන්නවා. සා එතුමා වෙලාවට වැඩ කරන රටේ සියලු දෙනාටම උගන්වපු නායකවරේ. එතුමා මේ රට වෙනුවෙන් අපි ඉපදින්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තු නියෝජනය කරපු නායකවරයෙක් හැටියට පාර්ලිමේන්තුව නම් වතාවක් නියෝජනය කරපු විශිෂ්ට කෙනෙක්. එහෙම නියෝජනය කරන්න හම්බ වෙන්නේ නැහැ. එක වතාවක් දිනන්න පුළුවන්, දෙවතාවක් දිනන්න පුළුවන්. සෑමදාම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ජනතාවගේ හදවතේ ජීවත් වෙන නායකින්ට පමණයි. එසා එතුමා ජනතාවගේ හදවතේ ජීවත් වෙච්ච නායකයෙක් හැටියට අමිල මෙහෙවරක් රට වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙනවා. එතුමා ක්‍රියාවෙනුත් ඒ කටයුත්ත කරලා තියෙනවා. එතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දරන කාලේ එතුමාට හම්බෙච්ච හිඟ වැටුපක් එතුමාගේ ලේකම්වරයාට කියලා තියෙනවා මේක රාජ්‍ය ආරක්ෂක අරමුදලට බැර කරන්න කියලා. එහෙන් බැර කරන්න කිව්වහම ලේකම්වරයා ආපහු අහලා තියෙනවා මේක බැර කරනකොට කාගෙද කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ කවුරු හරි ඇහුවොත් කියලා. ඒකට මට ප්‍රසිද්ධියක් එපා. ඔක රත්නසිරි කියලා එක්කෙනෙක් දුන්නා කියලා කියන්න කියලා. අද කතානායකතුමනි රුපියල් 500ක වැඩක් කරනකොට 50,000ක ප්‍රදර්ශනයක් කරනවා. ඇයි? තමන්ගේ ඒ දීපු දේ ඊට වඩා වැඩි ප්‍රසිද්ධියකින් තමයි දෙන්නේ. අපේ හිටපු අගමැතිතුමා එහෙම කෙනෙක් නෙමෙයි. තමන්ගේ තියෙන දේ දීලා ප්‍රසිද්ධියක් ගත්තේ නැහැ. ඒක තමයි උතුම් මනුස්සයෙක්ගෙන් කෙරෙන තියෙන යුතුකම. ඒ වගේම එතුමා රට වෙනුවෙන් ලෝකෙ ඕන රටක ගියහම අපේ රට වෙනුවෙන් බය නැතුව එඩිතරව කතා කරා. එදා ත්‍රස්තවාදී ප්‍රශ්නේ වෙලේ LTT එකට විරුද්ධව නිර්භයව එතුමා ත්‍රස්තවාදීන් කියලා හඬ නගලා කිව්වා. එතුමා විදේශ රටකදී ඉන්න වෙලේ මාධ්‍යවේදියකින් ප්‍රශ්නයක් ඇහුවාම එතුමන් අහලා තිබුණා ඇයි ලංකාවේ දමිළ ජනතාව මෙච්චර මරන්නේ කියලා. එතුමා පොඩි උත්තරයක් දීලා තියෙනේ. ඔබ ලංකාවට ගිහින් තියනවද? නෑ. නැත්තම් ලංකාවේ මිනිස්සු ජීවත් වෙන හැටි බලලා පෙරලා ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න කියලා. අන්න එහෙම තමයි එතුමා උත්තර දුන්නේ. එහෙම නැතුව වැල් වට අරන් ගහන්න නැතුව හරියටම තම මතයේ ඉඳලා කටයුතු කරපු හොඳ නායකයෙක්. එවන් නායකයෙක් අපිට අහිමි වුණත් එතුමා කරපු කියපු දේ මේ රට තුල අදත් ඕන කෙනෙක් කතා කරනවා. ගරු කතානායකතුමනි, එතුමා මගේ මැතිවරණ කොට්ටාසේ එහා පැත්තේ ජීවත් වුන නිසා අපේ ප්‍රදේශයේ පන්සලක උත්සවයක් තිබුණත් එතුමාට මට ඊයේ අපේ නායක හාමුදුරු කෙනෙක් කිව්වා අගමැතිතුමා හම්බෙන්න ගිහිල්ලා මෙහෙම උත්සවයක් තියෙනවා කිව්වහම අපේ හාමුදුරු මම එන්නම් කියලා හරියටම වෙලාවට ඇහිලා මොනාද මගෙන් කෙරෙන්න ඕනි කියලා ඇහුවා කිව්වා. ඒක නිසා එතුමා ඒ කටයුතු කරන්න තමන් අගමැතිවරයෙක් කියන තැන ඉන්න නැතුව සාමාන්‍යයෙන් පුරවැසියෙක් හැටියට ඉන්න විදිහට තමයි එතුමා කටයුතු කරේ. ඒ ගතිගුණේ වර්තමානයේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී මගේ මිත්‍ර අපේ විදුර වික්‍රමනායක මැතිතුමාට එහෙම්මම පිහිටල් තියෙනවා. එතුමා බොහොම හොඳ කෙනෙක් හැටියට තමන්ගේ තාත්තගේ දර්ශනය හරියට ගෙනිලා අපේ දා ආණ්ඩු පක්ෂේ ඉන්නකොටත් එතුමා ඍජුව කතා කරා අපේ ආණ්ඩුව වැරද්දක් කරන්නේ වැරද්ද වැරදි කිව්වා. අදත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩුවේ වැරදි වගේම අපි යමක් වැරද්දක් කරනවා නම් ඒකත් වැරදි කියලා හිතන් එතුමා කතා කරනවා. එතනයි තාත්තගේ තිබිච්චි ඒ ප්‍රතිපත්ති අනුගමනය කරලා කටයුතු කරලා තියෙනවා. මම ඊට වඩා වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටට වැඩදායි වැඩ රාශියක් කරපු මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න ජීවිතේ ඕන වෙලාවක කැප කරන්න බය නැතුව කටයුතු කරපු රත්නසිරි වික්‍රමනායක අපේ හිටපු අගමැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එතුමාගේ පවුලේ සියලු දෙනාටම රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ මැතිවරණ කොට්ටාසේ සියලු දෙනාගේම ශෝකය ප්‍රකාශ කරමින් මානින්නා ස්තුතියි.
ගරු අනුරියාපා මැතිතුමා,
බුදුමාගේ අවසරය අවශ්‍යම වෙනවා මේක රතුපාට.
හොඳයි හොඳයි.
අර කතානායකතුමනි, අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියව හිටපු අභාප්‍රාත රත්නසිරි වික්‍රමනායක ගරු හිටපු අගමැතිතුමාගේ අභාවය පිළිබඳ ප්‍රථමයෙන්ම එම මැතිනියට විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා ඇතුළු පවුලේ සැමට අපේ ශෝකය අපි ප්‍රකාශ කරන්න කැමැති. මට එතුමා හමු වෙන්නේ 1979 80 වකවානුවේ මම නීති ශිෂ්‍යයෙක් වෙලා ඉන්නද්දී අපේ පක්ෂ ලේකම්වරයා හැටියට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම අමාරු අඩියක තිබුණු කාලයක තමයි මට එතුමා මුණ ගැහෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වෙලා විවිධ හැලහැප්පීම් වලට මුණ දීලා විවිධ ප්‍රශ්න වලට ලක් වෙලා ඉන්න වෙලාවක එතුමා පක්ෂ ලේකම්වරයා හැටියට ආම කරුණාරත්න මැතිතුමා, ඉන්ද්‍රපාල අබේවීර මැතිතුමා, ආර්ය බුලේගොඩ මැතිතුමා වගේ කණ්ඩායමක් එක තමයි පක්ෂ කාර්යාලයේ හිටියේ. අපි ශිෂ්‍යෝ හැටියට එදා නිරන්තරයෙන් පක්ෂකාරයලට ගිහාම අපිට එතුමා හම්බ වෙනවා. මට විශේෂ ගෞරවයක් තියෙනවා එතුමා ගැන. මම එතුමාගේ අතින් තමයි ඉස්සරලාම පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේ මං හිතන විදිහට 1980. ඔහු වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි. ඉතාම කෙටියෙන් උත්තර දෙන්නේ. ඒ වගේම අදාළ කාරණය පිළිබඳව ඔහුට හැමදාම ඍජු මතයක් තිබුණා. මට මතකයි 1980 දශකයේ මැද භාගයේ පක්ෂයේ ඇති වුණු සමහර කරුණුවලින් ඔහු කලකිරිලා දේශපාලනයෙන් විශ්‍රාම අරන් ගෙදර ගියා. ඔහු නැවත ආපහු දේශපාලඥයෙක් හැටියට මට හමු වෙන්නේ කොළඹ පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා බස්නාහිර පළාතේ ඒ පළාත් සභාවේ ඇමතිවරයෙක් හැට වැඩ කරන කාලේ. එතුමා පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මහා වැඩක් කෙරුවා. ජයග්‍රහණය ලැබලා තියෙන කාලෙක නෙමෙයි පුද්ගලෙක් පක්ෂයක් වෙනුවෙන් කරන කාර්යය පේන්නේ. පක්ෂයක් පරාජය වෙලා අමාරු වැටලා ඉන්න වෙලාවක. ඒ වෙලාවේ එතුමා මන් දන්නවා විශාල දුෂ්කරතා මැද්දේ මහා විශාල කාර්යයක් කෙරුවා. ඒ වගේම විශේෂයෙන්ම එතුමා රිමාන් බාරයට පත් වුණා. සාල්පොත් ප්‍රශ්නේදී ඒ කියන්නේ 80 දශකයේ ඔහු තමන්ගේ දේශපාලන වශයෙන් තිබෙන විශිෂ්ටත්වය පෙන්වුම් කෙරුවා. එතුමා මන් දන්න හැටියට තමන්ගේ සහෝදරයා අභාවයට පත් වෙනකොට ලින්කන් සින් ආයතනයේ නීති ආධාරමින් හිටියා කියලා තමයි මගේ මට ලැබුණු තොරතුරු නිවැරදි නම්. එතුමා ඒක අතහැරලා තමයි ලංකාවට ඇවිල්ලා දේශපාලනය ආරම්භ කළේ. මේ දේශපාලනේ 1960 දශකයේ කියන්නේ ලංකා දේශපාලන ඉතාමත්ම ගැටුම් සහගත දශකයක්. ඒ දශකය ජයග්‍රහී ලෙස නායකයෙක් හැට ඉදිරියට එන්න රයිකම් කෝරල එතුමාට හැකි වුණේ එතුමාගේ තිබුණු නිර්භීත සහ ඍජු බව නිසා. එතුමා සිරිමාව බණ්ඩාරනායක මැතිනියට ඒ නායකත්වයට ඉතාමත් භක්තිමත්ව වැඩ කරපු කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනස් විය යුතු තැන් පිළිබඳ නිවැරදිව අදහස් ප්‍රකාශ කරලා ඒ නිවැරදි විත්තෙන් නිවැරදි නූනහම ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳ ඔහුගේ අකමැත්ත ප්‍රකාශ කරපු අවස්ථා අපිට මතකයි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ මම විශේෂ ලක්ෂණයක් දකින්නේ ඔහු ඉතාමත්ම ඉක්මනින් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. කැබිනට් මණ්ඩල රැස්වීම් වල සමහර අවස්ථාවල එතුමා නායකත්වයේ දරනකොට ඒ වෙලාවේ තිබෙන කැබිනට් පත්‍රිකා සියල්ලම ගැන ඔහුට ඉතාම හොඳ දැනුවත් තිබුණා. ඒ නිසා මම හිතන්නේ කැබිනට් පත්‍රිකාවක් එක විනාඩියකට වඩා එතුමාගේ අතේ තිබුණා කියලා. ඒක හරිද වැරදිද වෙනස්කම් වෙන්න ඕනද කරන්න පුළුවන්ද බැරිද කියන එක එතුමා ඒ මොහොතේම තීන්දු කරන්න තරම් එතුමා ඉතාම ශක්තිමත් ඒ වගේම දැනුමැති කෙනෙක් වුණා. ඕනෑම කාරණාවක් පිළිබඳ පක්ෂයේ යම්කිසි විසඳුමක් අවශ්‍ය වුණු හැම මොහොතකම රත්නසිරි වික්‍රමනායක මැතිතුමාලගේ විසඳුමක් තිබුණා. ඒක අපිට හිතාගන්න බැරි අන්දමේ විසඳුම් ඔහු ඉදිරිපත් කෙරුවා. එවැනි සාකච්ඡා ගණනාවකට මම සහභාගී වෙලා තියෙනවා. ඒ අවස්ථාවල අවසානයේදී රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඉදිරිපත් කරන තීන්දුව තමයි වඩාත්ම හොඳ අදහස හැටියට පක්ෂය තීන්දු කෙරුවේ. එතුමාගේ තිබෙන විශේෂ ලක්ෂණයක් මම දැක්කා. එතුමා තනතුරු ඉල්ලපු කෙනෙක් නෙමෙයි. එතුමාට තනතුරු තමන් කර ආපු කෙනෙක්. මට මතකයි 1900 2001 අවුරුද්දේ අපි පරාජය වුණාම පක්ෂයේ විපක්ෂ නායකවරයෙකු වශයෙන් එතුමාව පත් කරනු ලැබුවා. නමුත් ඔහු ඒ විපක්ෂ නායකකම ලබා ගන්න කැමතිුනේ නැහැ. ඔහු විපක්ෂ නායකකම ලිපිය අරගෙන හොරණට ගිහිල්ලා හැරණ තැපෑලෙන් ඒකෙන් අස්වන බවට ලිපියක් එව්වා. ඒකෙන් අදහස් කෙරුවේ ඒවකට එතුමා ඒ විපක්ෂ නායකව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දී යුතුයි කියලා අදහස් කෙරුවා. ඒක වචනෙන් කිව්වේ නැහැ ගරු කතානායකතුමනි. ක්‍රියාවෙන් ඔප්පු කෙරුවා. එහෙම නැත්නම් එතුමාට ඒක අරගෙන බාර අරගෙන නිකන් ඉන්න තිබුණා. නමුත් එහෙම කරපු කෙනෙක් නෙමෙයි. ඔහු ඉතාමත්ම විරල ගණයේ ගතිගුණ තිබුණු නායකයෙක්. ඒ වගේම ඔහු පොරණ ජනතාවට විශාල වශයෙන් ආදරය කෙරුවා. මම දන්නවා මම වැවිලි කර්මාන්ත ඇමතිවරයා වශයෙන් වැඩ කරන කාලේ ඒ හොරණ ජනතාවේ එතුමාගේ කාලේ සේවයට බඳවගත් අය එතුමා ගැන කියපු හුඟක් කාරණා අනුව එතුමාට තිබුණ විශේෂ ආදරයක් ගෞරවයක් ගැන අපිට ඔවුන් අපිට ප්‍රකාශ කරුවා අපිට විශාල වශයෙන් ඒක තේරුණා. ඉතින් ඒ නිසා රයිගම් කෝරළය ලංකාවේ ඉතිහාසයේ පුරාම විශිෂ්ට නායකයෝ බිහි කරපු කෝරළයක්. ඒ රයිගම් කෝරළයේ මෑත භාගයේ බිහි වුණු විශිෂ්ටම නායකයත් රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමා. ඒ වගේම එතුමාට පුළුවන් වුණා නායකයෝ දෙන්නෙක් එක්ක අගමැතිකම් දරන්න. පක්ෂයක එහෙම විශ්වාසයක් ගොඩනගා ගැනීම හරි අමාරුයි. ඔබතුමත් දන්නවා පක්ෂයක් ඇතුලේ එවැනි ඉහළ තනතුරක් ලබා ගන්න ප්‍රධාන නායකයෝ දෙන්නෙක් එක්ක වැඩ කරන්න එතුමාට පුළුවන්කම ලැබුණා. කවදාවත් ඔහු පුද්ගලික කරුණු මත වැඩ කෙරුවේ නැහැ. කේලමක් කියන්න ගියේ නැහැ. නරකක් ගැන කතා කෙරුවේ නැහැ. ඔහු හැම වෙලාවෙම ඍජු ශක්තිමත් තීන්දුවල හිටියා. ඔහුට යමක් කතා කරන්න බැරි අවස්ථාවල ඔහු නිශ්ශබ්දතාවේ රැක්කා. සමහර අවස්ථාවල් සමහර රැස්වීම් වල එකම වචනයක්වත් තත්සනික නාගමැතිතුමා කතා නොකරපු අවස්ථා මම මගේ ජීවිතේ දැකලා තියෙනවා. ඒ වගේම ඔහු ඉතාමත්ම රසබර කතා කියන කෙනෙක්. ඔහු නිශ්ශබ්දව හිටියා වුණත් සාමාන්‍ය අවස්ථාවල ඉතාම රසබර කතා කියනවා. ඒ කතා ගණනාවක් අපි එක්ක විවිධ අවස්ථාවල අපිට කතා කරලා තියෙනවා. මට මතකයි ඔහු ඩඩ්ලි සේනානායක මැතිතුමායි පාර්ලිමේන්තු ඉන්න කාලේ එතුමාත් ඇසුරු කරලා තිබුණා. එතුමා ගැනත් යම් යම් රසවත් කතාන්දර ඒ කාලේ අපි එක්ක කියලා තිබුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අලුත් පරම්පරාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුල් කරන්න එතුමා මහා විශාල සේවයක් කෙරුවා. නායකයෙක් හැටියට ඉතාම ගෞරවනීය නායකයෙක් හැටියට මට පෙනුනේ. ඒ වගේම එතුමා තමන්ගේ පුත්‍රයා විදුර වික්‍රමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේ හපංකම් පෙන්නනකොට මම දන්නවා එතුමා ඒකට ඉතාමත්ම නිහඬව ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ඒ පිළිබඳ දැස් දල්වගෙන බලා හිටියා කියලා මම දන්නවා. ඒ මම පිළිගන්නවා. මම එකඟ වෙනවා මේ කලින් කතා කරපු කතිකින් සමග කිසිම කෙනෙකුට පවුලේ කෙනෙකුට ඌමනාවට වඩා එහා පැත්තට ගිහිල්ලා උදව්වක් කරන්න එතුමාට ඌමනා වුනෙත් නැහැ. තමන් දේශපාලන වශයෙන් කවුරු හරි ආවත් ඔහු තමන්ගේම හැකියාවෙන් නැගිටින්න ඕන කියලා විශ්වාස කරුවා විතරක් නෙමෙයි මේ පිළිබඳවත් ක්‍රියා කෙරුවා. නිහඬ චරිතයක් වුණත් ඔහුට මහා විශාල පෞරුෂයක් තිබුණා. ඒ පෞරුෂයට හැමෝම ආදරය කෙරුවා. ඒ නිසා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා හමු වෙන්න ගියාම යම් වැඩක් කරගන්න ඔහුගේ ඉතාම කෙටි පිළිතුරු තිබුණා. වුණත් සමහර අවස්ථාවල ඉතා කුඩා කොළ කෑල්ලක් අපිට ලබා දෙනවා. ඒක ලියලා දෙන්න කියලා. ඉතින් මම මුල් අවස්ථාවේ මේ කොළ කෑල්ල ලියලා මම කල්පනා කරුවා මොකවා වෙන්නේ නැති වෙයි කියලා. නමුත් ඊට සති දෙකකට පස්සේ එතුමා මට කතා කළා අන්න අහවල් කාරණේ වෙලා තියෙනවා කරුණාකරලා ගිහිල්ලා කරගන්න කියන තරමටම ඒ යම් යම් කාරණා පිළිබඳ මනා පරිචයකින් වැඩ කෙරුවා. ඇත්තටම මම නැවත සැරයක් කියන්න කැමතියි ඔහු තරම් රාජ්‍ය පරිපාලනය පිළිබඳ රජයේ නීති රීති පිළිබඳ දැනුම තිබුණු එකද නායකෙක් මම දැකලා නැහැ. ඒක ඔහු ලබාගත්තේ මං හිතන්නේ ශ්‍රේෂ්ඨ නායක නායිකාවන් වන සීමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ වගේම ඔහු ෆීලික්ස් ආර්ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ නියෝජ්‍ය අමතිවර වශයෙන් වැඩ කළ තිබුණා. ඒ ලබාගත් පරිචයයි කියලා මං කල්පනා කරනවා. ඒ නිසා මං හිතනවා එතුමා මේ පාර්ලිමේන්තුව වර්ණවත් කරපු නායකෙක්. කිසිම දවසක මේ පාර්ලිමේන්තුවේ වැරදි විදිහට කතා කරන්නේ ආක්‍රෝෂ පරිභව කරන්නේ ගරහන්නේ කිසි කෙනෙකුට. ඉතාමත්ම හොඳ ගෞරවාන්විත තර්කාන්විත කතාවක් කරන්න හැම වෙලාවෙම ක්‍රියා කරනවා. ඒ වගේම එතුමා හැමදාම විශ්වාස කෙරුවා මේ රටේ ත්‍රස්තවාදයක් තියෙනවා නම් ත්‍රස්තවාදයට හමුදාමේ වශයෙන් මුහුණ දිය යුතුයි කියලා එතුමා විශ්වාස කෙරුවා. ඒකත් එතුමා කතා කරපු දෙයක් නෙමෙයි. එතුමා ඒ බොහෝ අවස්ථාවල ඒව ගැන ඔහු කිව්වා. ඒ මතය දරාගෙන හිටියා. ඉතින් ඒ නිසා එතුමාගේ ඍජු අදහස් ක්‍රියාවෙන් මිසක් කතාවෙන් ප්‍රකට කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වගේ ඉතාමත්ම ගෞරවාන්විත දේශපාලකෙක් ඉතාමත්ම වැදගත් ලෙස තමන්ට යමක් උපයා ගන්න නැතුව තමන්ගේ ප්‍රදේශයට යමක් උපයලා දෙන්න වැඩ කරපු කෙනෙක්. ඒ වගේම බෞද්ධ ආගම පිළිබඳ මහ විශාල භක්තියක් සහ ආදරයක් තිබුණු කෙනෙක්. ප්‍රදේශයේ රටේම ඉන්න ස්වාමින් වහන්සේලා සමග ඉතාමත්ම සුහද ආශ්‍රයක් එතුමා අග්‍රාමාත්‍යතුමා වෙන්නාගින්න කාලේ කරලා තිබුණා. ඒ නිසා අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ හැමදෙනාටම මන්ත්‍රීතුමාට එතුමාගේ මැතිණිය ඇතුළු හැමතෙම දරුවන්ට එතුමා කරපු සේවය පිළිබඳ කෘතඥතාවය පිළිනම්මන අතර අපේ ශෝකය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.